ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
දැන්ම ඔස්ට්‍රේලියාව තුළ COVID-19 ආසාදන පැතිරීම යම් ප්‍රමාණයකින් අඩුවී ඇත නිසා මීට මාස දෙකකට පමණ පෙර ඔස්ට්‍රේලියානු රජය විසින් පැනවූ ඒ නීති රීති ලිහිල් කිරීමක් සිදු වී තිබෙනවා. විවිධ ප්‍රාන්තවල විවිධ අදියර ඔස්සේ තමයි මෙය සිදු කරන්නේ. ඉතින් මේ මැයි මාසයේ අවසාන සතියේ අඟහරුවාදා විනිවිද සමාජ මත විමසූ තුළින් SBS සිංහල වැඩසටහනින් අපි මෙවර වැඩි අවධානයක් යොමු කරන්න කල්පනා කළා. මේ නීති රීති ලිහිල් කළ පමණින් අපිට මේ අවදානම් පහව ගොස් ඇති බවට කිව නොහැකි නිසා ප්‍රජාවක් ලෙසට අපි මේ නීති රීති ලිහිල්වීමත් සමග අපි ජීවන රටාව ආරක්ෂාකාරී ලෙස වෙනස් කරගන්නේ කෙසේද සහ ඒ සඳහා අපිට ඇති වගකීම පිළිබඳව කතා බහ කරන්න. සුපුරුදු පරිදි මේ මාසයේත් විනිවිද සමාජ මත විමසුමට අපි විවිධ ප්‍රාන්තවල ඔබේ අදහස් එකතු කරගන්නවා. ඉතින් මේ අකාරයට මේ COVID-19 වෛරස පැතිර යාමත් සමග මේ පැනවූ නීති රීති ලිහිල් කිරීමත් සමග අපේ ජීවන රටාව වෙනස් කර ගැනීමට අපිට සිදුවෙනවා. ඉතින් ඔස්ට්‍රේලියානු රජයේ මේ හඳුන්වන්නේ නිව් නෝමල් යනුවෙන් කොරෝනා වසංගතය ඇතිවීමට පෙර අපේ ජීවන තත්ත්වය පැවති ආකාරයට නොව වෙනස් ආකාරයේ සාමාන්‍ය ජීවිතයක් තමයි දැන් අපිට ගත කරන්නට සිදු වෙලා තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි වෛද්‍ය විද්‍යාත්මකව මේ වෛරසයෙන් ආරක්ෂා වීමට මොන ආකාරයෙන්ද ජීවන රටාව වෙනස් කර ගත යුත්තේ, අපි දැනගත යුත්තේ කුමන කරුණුද කියන කාරණය පිළිබඳව අපි මුලින් අදහස් එකතු කරගන්නට කල්පනා කළා. ඒ සඳහා අපිත් සමග එකතු වෙනවා ඇඩ්ලේඩ් නුවර රොයල් ඇඩ්ලේඩ් රෝහලේ වෛද්‍ය සරත් සේනාධීර මහතා.
ඔව්, ඇත්තම මේ සවුත් ඔස්ට්‍රේලියා අනිත් ප්‍රාන්ත වගේම බොහොම ඉදිරියෙන් ඉන්නවා මේ රෝග පාලනය අංශයෙන්. ඉතින් අපි දැනගත යුතු දෙයක් තමයි අර මේ වෛරස් එක ගැන අපි ගොඩ දෙනෙක් විද්‍යාත්මකව දැනගත යුතුයි. අපි කියලා තියෙනවානේ මේ අපි අහනවානේ දන්නවනේ ලිටරසි කියලා කියන්නේ අපි අපේ සාක්ෂරතාව. ඒක නිසා දැන් මේ දවස්වල කතා වෙන එකක් තමයි අපි ගොඩ දෙනෙක් අපි මයික්‍රෝබයොලොජිකලි ලිටරසි කියන එක. ඒ කියන්නේ අපි සුද්ධ ජීව විද්‍යාත්මකව සාක්ෂරතාවය ඉහළ ලඟවන්න ඕනේ. ඒ කියන්නේ අපි ටිකක් කියවල මේක දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ අපේ ඉදිරි ජීවන රටාව හුරු කරගන්න. මේකේ තියෙනවා මේ ආර් නෝට් කියලා අගයක්. ඒ කියන්නේ මේක නැවත තව කෙනෙකුට බෝ වීමේ හැකියාව. සාමාන්‍යයෙන් වෛරස් වලට එහෙම ආර් කියන එක බිඳුවේ සිට ඉහළට යනවා. සාමාන්‍ය ඔය සරම්ප වගේ රෝගයකට මේක සාමාන්‍යයෙන් 15ක් විතර වගේ වෙනවා. කෝවිඩ් වලට මේක 2ක් 3ක් විතර වගේ වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් විසින් තවත් කෙනෙකුට මේ රෝගය පැතිරියාමේ හැකියාව තමයි මේ ආර් නෝට් කියන අගින් කියවෙන්නේ. ඉතින් කියන්නේ එක රෝගියෙක් හැදුනහම එයාට තව දෙන්නෙකුට තුන් දෙනෙකුට මේක බෝ කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මිනිස්යාගේ මිනිස්යාට බෝ වෙන නිසා ඉතින් අපි සලකන්න ඕනේ එක ගැවසෙන මිනිස්යන් තමයි මේකේ රෝගය සහ රෝග වාහකයන් වෙන්නේ. ඉතින් අපි ඉදිරියට ජීවත් වෙනකොට අපි දැනගන්න ඕනේ හැම කෙනෙක්ම රෝගය තියෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් රෝග වාහකයෙක් කියලා තමයි අපි සලකන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපි සමාජ දුරස්ථභාවය තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි අනිත් සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම තියාගන්න ඕනේ. ඉතින් මාස්ක් එකක් පැළඳීම සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් නොදන්නා ස්ථානයක සහ ඉතා පොඩි ඉඩක් තියෙන තැනක මිනිසුන් ගොඩක් ගැවසෙන තැනක ඉන්න වුණොත් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දැනීමේ වාසියක් තියෙනවා. ඉතින් ඒක ඒ වගේ සෞඛ්‍ය පුරුදු ඉතා හොඳින් පිළිපැදීම තමයි අනිවාර්යයෙන්ම මේ අපි කරගන්න වෙන්නේ. මොකද දැන් අපේ බෝඩර්ස් මේ වෙනකොට වහලා තියෙන නමුත් කොයි වෙලාවෙ හෝ මේ බෝඩර්ස් ඇරියහම ඉතින් අපි නැවතත් අවට ලෝකයට විවෘත වෙනවා. එතකොට අපි දැන් මේ වෙලාවේ අපිට රෝගීන් නැතත් ඉතින් රෝගීන් ඉදිරියට එීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි මට තවත් කියන්න ඕනේ මේකේ ඉන්කියුබේෂන් පීරියඩ් එක, ඒ කියන්නේ මේ සහ ඉන්ෆෙක්ෂස් පීරියඩ්, ඒ කියන්නේ රෝගයේ තව කෙනෙකුට වැළඳීමේ හැකියාව දවස් 0 සිට දවස් 14 දක්වා තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න සාමාන්‍ය දවස් 5ක් විතර යනවා. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දවස් 2කට විතර කලින් ඉඳන්ම ඒ රෝගියා වෙන කෙනෙකුට රෝගය දෙන්න හැකියාව තියෙනවා. ඒක නිසා රෝග ලක්ෂණයක් නැතුව කැසෙම් බිරිසා වුණ ඌරේ අමාරු මුකුත්ම නැතුව රෝගේ තවත් කෙනෙකුට දෙන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන බාහිරකත්වය. ඒක නිසා තමයි අර සෑම මිනිසෙක්ම රෝගියෙක් කියලා සලකලා තමයි අපි අපේ ඉදිරිපිට කටයුතු කරගන්න වෙන්නේ. ටෙස්ටිං කිරීමෙන් තමයි අපිට අත්‍තරම ලෙඩේ තියෙනවද කියලා දැනගන්න වෙන්නේ. නමුත් අර මං කිව්වා වගේ රෝගියේ රෝග ලක්ෂණ තිබුණොත් තමයි බලන්නේ. නමුත් ඒ හරුණාම අපි ඒ රෝගිය හැදිච්ච කෙනෙක් ආශ්‍රය කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ටෙස්ට් කරගත යුතුයි. ටෙස්ටිං වගේම තමයි ඊටම වැදගත් වෙන්නේ අර අපි අර කොවිඩ් සේෆ් කියන ඇප් එක අපි ගාව තියෙන එක. ඒක ඒක හරිම වැදගත්. ඒකෙන් තමයි අපිට කවුරු හරි අපිට මේ සෞඛ්‍ය බලධාරීක අපිට ටෙලිෆෝන් කරලා කියන්නේ ඔයා මෙන්න මේ රෝගියෙක් සමග මෙච්චර කාලයක් ඉඳලා තියෙනවා, ඔයාට හැදීමේ සම්භාවිතාවය තියෙනවා, ඒක නිසා අනිවාර්යයෙන්ම ක්වොරන්ටයින් වෙන්න. ඒකල්ලා මේ රෝග ලක්ෂණ එනකොටම මේ ටෙස්ටිං කරගන්න කියලා. ඉතින් ටෙස්ටිං කිරීම ඉතාම වැදගත්. ටෙස්ටිං වලින් තමයි අපි සියලුම මොඩලින් දේවල් හදාගන්නේ. සාමාන්‍යයෙන් මිනිසුන්ට අලුත් දේවල් පුරුදු වෙන්න අමාරු නෑ. නමුත් කුඩා ළමුන් ඒවා ඉක්මනින්ම ඉගෙන ගන්නවා. නමුත් වැඩිහිටියන්ට අලුත් පුරුදු ඇති කිරීම ටිකක් අමාරුයි. ඒකට කරන්න තියෙන එකම දේ තමයි රෙපිටිෂන්. ඒ කියන්නේ ඇඩල්ට් ලර්නින් කියලා කියන්නේ තනිකරම රෙපිටිෂන්. ඒ කියන්නේ හැම නිතර නිතර කිරීම තමයි ඒ පුරුද්ද ඇති කර ගැනීමට තියෙන එකම මාර්ගය. අපි ඒක අමතක කළා. අපි තුමු අපි එළියට ගියාට ආවට පස්සේ අපසෝධනයක අපි ඒක පුරුද්දක් විදිහට කරගන්න එක නිතර මතක් කළා නොකරොත් ඒක අපිට පුරුද්දක් වෙන්නේ නැහැ. ඒක තමයි ගාමනින් වැඩිහිටි අධ්‍යාපනයේ තියෙන ටිකක් අමාරු දේ. ඒකට මොකක් හරි එලාම් එකක් හෝ මොන හරි එකක් දාලා තියාගෙන අපි ඒ ලෙවල් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ පුරුද්ද අපිට ඇති වෙන්නේ නැහැ.
ඉතින් දැන් අපි විනෝද තුලින් අවධානය යොමු කරමු මේ විවිධ ප්‍රාන්තවල අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අදහස් මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂාකාරීව නමුත් සාමාන්‍ය ජීවිත ගත කරන්නට යොමු වීම සම්බන්ධයෙන් අපේ ජීවන රටාව වෙනස් කර ගත යුතු ආකාරය පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරනවා මෙල්බර්න් නුවරට. මෙල්බර්න් නුවර විවිධ සමාජ කටයුතු හා සම්බන්ධ වෙමින් කටයුතු කරන සයිබර් ආරක්ෂාව පිළිබඳ වෘත්තිකයෙකු වන චම්පික යටගම මහතා තමයි අපිත් සමග මුලින්ම කතා බහට එකතු වුණේ. මේ චම්පිකගේ අදහස
ගවර්න්මන්ට් එකේ කියන්නේ ප්‍රාන්ත රජය නිතර කතා කරනවා කොවිඩ් නෝමල් තත්ත්වයක් ගැන. ඒ කියන්නේ මේ ඉදිරියේ මේ නිව් නෝමල් එක කොවිඩ් නෝමල්යක් වෙන්නේ. අපිට මේ උවදුර සමග එකට වැඩ කරන ගමන්, එය පාලනය කරන ගමන් ආර්ථිකමය පැත්ත දේවලුත් කලමනාකරණය කරගන්න විදිය තමයි ඔවුන් දැන් උත්සාහ කරන්නේ. දැන් මේ කාලේ වෙන්නේ කොට තිබුණේ ස්ටේජ් 1. ස්ටේජ් 1 එක තුල සාමාන්‍යයෙන් නිවසකට ආගන්තුකයන් 5 දෙනෙකුට එන්න පුළුවන්. එතකොට ෆිෂින්, හයිකින්, හන්ටින් වගේ වැඩවලට, රික්‍රියේෂනල් බෝටින් වගේ දේවල් වලට 10 දෙනෙක් දක්වා පුළුවන්. එතකොට ඔවුන් අතර 1.5 මීටර් ගැප් එක තියාගෙන, ඒක සෝෂල් ඩිස්ටන්සින් තියාගෙන ඒ දේවල් කරන්න පුළුවන් තත්ත්ව දෙන අතරේ දැන් ජුනි මුල් වෙනකොට තවත් ලිහිල් කිරීම වලට යනවා. ඒ කියන්නේ ජුනි 22 වෙනකොට ඔය දැන් 10 දෙනා කියන එක 50ට, ඊට පස්සේ ජූලයි අන්තිම වෙනකොට 100 දක්වා වැඩි කරන්න සැලසුම් කරනවා. ඒක දැනටම කියනවා. ඒගොල්ලෝ කියන්නේ මේ යන රටාව තුළ අපිට පුළුවන් එතෙන්ට යන්න කියලා. දැනට සාමාන්‍යයෙන් වහපු අපිටම ආපන ශාලාවක එහෙම වුණත් 20 දිනක් දක්වා පුළුවන් තත්ත්වයක් කියලා තියෙන්නේ. ඒකම දැන් ඒගොල්ලෝ තමයි හිතන්නේ. ඔය දැන් පබ්ස් පැත්තේම මේ චරිත දන්නවනේ. මෙහි ලංකාවට පරිබාහිරව දැන් මෙහි පබ් ආශ්‍රිතව සංස්කෘතියක් තියෙනවා, සහ ඒකට ආශ්‍රිතව ගොඩාක් ජීවනෝපායන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බයයි පබ් ඕපන් කරාම මේ කට්ටිය බියර් බොන්න එහෙම පිරෙන්න ගත්තොත් එතන ප්‍රශ්නයක් එනවා. ඒ නිසා ඒගොල්ලෝ දැන් කරලා තියෙන්නේ ටේබල් සර්විස් ඔන්ලි. මොකද මේක දිගටම ලොක්ඩවුන් එක තියාගන්න බැහැ. නමුත් ඔය මං කලින් කිව්වා කොවිඩ් නෝමල් තත්ත්වය යටතේ ඒ දේවල් එහෙම වෙනවා. දැන් අපිට පුරුදු වෙන්න ඕන, අපි තේරුම් ගන්න ඕනේ මේ නීති ලිහිල් කිරීම කරන්නේ ආර්ථික විවෘත කිරීමට සහ මේ රටට වෙන මේ ආර්ථික පැත්තට වෙන පුළුවන් අගතියක් නවත්තලා සාමාන්‍ය ජන ජීවන රටාව යථා තත්ත්වයට ගේන්න. ඉතින් ඒ අවස්ථාවේ තුල අපි පුරුදු වුණොත් ගිහිල් එකතු වෙලා පාටි තියන්න, එහෙම නැත්නම් ගොඩ ගොඩ දෙනෙක් එකතු වෙන්න, අපි දන්නවා එහෙම වුණොත් මේ ප්‍රශ්නේ පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මම මූලිකවම අපේ ප්‍රජාවට මම මතක් කරන්නේ අපි අපේ යුතුකමත් තේරුම් ගන්න ඕන. අර අපි කියන්නේ with more freedom comes more responsibility කියලා. ඒකේ මතක තියාගන්න, මේ නිදහස ලැබුණට එය සුදුසු පරිදි යොදා ගන්න කියලා. ඒ එක්කම අපේ ප්‍රාන්ති විශේෂයෙන් උත්සාහ කරනවා මේ ටෙස්ටිං වැඩි කරන්න. දැන් ඒගොල්ලෝ මුලින් බලාපොරොත්තුන්ටත් වඩා ජනතාව සහභාගී වෙන ටෙස්ටිං වලට. ඒගොල්ලෝ කියන්නේ පුංචි හරි සිම්ටම් එකක් තියෙනවා නම්, ලෙඩක් තියෙනවා නම්, දැනෙනවා නම් ටෙස්ට් කරගන්න කියලා. ඉතින් ඒකම මම සයිබර් ආරක්ෂණ සෙට් එකේ කියන්නේ සයිබර් සේෆ්ටි පැත්තින් වැඩ කරන කෙනෙක්. ඉතින් මම කොවිඩ් සේෆ් කියලා ඇප් එකක් ගවර්න්මන්ට් එක ඉන්දලලා තිනවා. පුළුවන් අය තරම් අඩුම ගානේ ජනතාවගෙන් 100ට මං හිතන්නේ 60ක්වත් අවශ්‍යයි මේ වැඩේ ඉෆෙක්ටිව්ලි කන්ට්‍රෝල් කරගන්න. සාමාන්‍ය නීති ඩීල් කිරීම බය නැති විගුණට කරන්න පුළුවන්. අර ඒ වගේ අර ට්‍රේසිං පොසිබිලිටි එකක් තියෙනවා නේද. ඉතින් ගොඩ සමහර අය ඉන්නවා ඒ තමන්ගේ පුද්ගලික විස්තර ආන්තුව ගන්න විදියක් තමයි කියලා සැක පහල කරන අය. නමුත් මම ශේෂ්ත්‍රී ඉන්න කෙනෙක් විදියට බොහොම වකීමෙන් කියන්නේ මේ හැම එකක්ම වගේ මේ ඔක්කොම පර්ෆෙක්ට් නැහැ. නමුත් ඔවුන් සෑහෙන සාධාරණයක් කරලා තියෙනවා ජනතාවගේ පුද්ගලික විස්තර ගවර්න්මන්ට් එකට නොයන විදියට. ඒවා තනිකර තමන්ගේ ෆෝන් එකේ විතරක් තියෙන විදියට තියලා මොකක් හරි හේතුවකින් කොවිඩ් රෝගේ වැළඳුණු අයට පමණක් ඒ අය ළඟට ආපු අයව ට්‍රේස් කරගන්න පුළුවන් විදියක් හදලා තියෙන ඉතින් ඒක මම කියන්නේ සම්පූර්ණ නැතත් මේ කරපු දේ මේ 100ක් හැම එකම අඩුපාඩු තියෙනවා 100ක් සාර්ථක නැහැ හැම දෙයක්ම. නමුත් ඒ ලැබිච්ච කාලය සහ තියෙන අනතුර ඉදිරියේ ඕනිතාමත්ම සාධාරණ වැඩක් කරලා තියෙන බොහොම මේ ප්‍රශස්ත වැඩක් කරලා තිනවා. ඒකම කියන්න තියෙන්නේ අර මම මූලිකවම සඳහන් කරපු කාරණය ඒ තමයි මේ නීති ලිහිල් කිරීම සමග අපි ඒක වාක්‍යයෙන් ක්‍රියාත්මක කරමු. ඒ සමගම අවසන් වශයෙන් චරිත මට මතක් කරන්න ඕනේ දරුවන් පොඩ්ඩක් පරිස්සම් කරගන්න. අපි හැමෝන්ටම තියෙන අභියෝගයක් පුළුවන් තරම් මේ ස්ක්‍රීන් ටයිම් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ දරුවන්ගේ ඇත්තටම විශේෂම චූටිම දරුවන්ගේ අන්තිම භයානකයි ළමයි චර ප්‍රමාණයක් මේ ස්ක්‍රීන් වලට යොමු වෙන එක. ඒ නිසා මන්දම අපේන මතක් කරන්නේ දරුවන් එළිය පොඩ්ඩ ඇවිදින්න මේ කාඩ් සෙල්ලම් කරන්න ඒ වගේ ස්ක්‍රීන් වලින් ඈත් කරලා ඒ කියන්නේ අපි කියන්නේ තිර කාලය අඩු කරලා දෙයක් කරන්න උත්සාහ කරන මම මතක් කරනවා.
දැන් ශ්‍රී ලාංකික ප්‍රජාවක් විදිහට මේ නීති රීති ලිහිල්වීමත් සමග අපිට ඇති වගකීම කුමක්ද? ඉතින් අපිත් සමග ඒ සම්බන්ධයෙන් අදහස් එකතු කරන්න දැන් එකතු වන්නේ නොදර්න් ටෙරිටරිහි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමේ වත්මන් සභාපතිනිය වන ඉනෝකා පින්තු මහත්මිය.
ඔව් චරිතා, මං හිතන විදිහට අපි පොදු සමාජයක් හැටියට අපේ වගකීම ගැන හා කාර්යභාර ගැන කතා කරනකොට මං හිතන්නේ ඒක ආරම්භ වෙන්නේ මම කියන පුද්ගලයාගෙන් කියලා. ඒ කියන්නේ අපි පුරවැසියෙක් හැටියට, එහෙම නැත්නම් සංක්‍රමණිකෙක්, එහෙම නැත්නම් සංචාරකෙක් හැටියට අපි හැමෝටම වගකීමක් තියෙනවා කොරෝනා ව්‍යසනයෙන් මිදෙන්න අපේ උපරිම සහයෝගය සහ දායකත්වය ලබා දෙන්න. එක්කම නීති රීති ඉහිල් කළා කියන්නේ මං හිතන විදිහට අපි අවදානමෙන් ගැලවුණා කියන එක නෙමෙයි. මොකද නීති රීති රෙගුලාසි සහ සෞඛ්‍ය උපදෙස් මගින් මෙතෙක් කල් රජයේ විසින් පාලනය කරපු උවදුරේ වගකීම අප වෙත පැවරීමක් හැටියටයි මම මේ අවස්ථාව දකින්නේ. ඉතින් ඒ කොරෝනා අසංගතේ මර්ධනයට, එහෙම නැත්නම් තුරන් කිරීමට අපේ සහයෝගයේ ඉතාමත් වැදගත් සාධකයක් වෙනවා කියලයි මම හිතන්නේ මේ අවස්ථාවේ. ඉතින් ඒකට මං හිතන විදිහට පළවෙනිම කාරණේ වෙන්න ඕනේ අපේ ආකල්පවල ධනාත්මක වෙනසක් ඇති වෙන්න ඕනේ කියලා. මොකද මේ වගකීම තවත් කෙනෙක්ගේ පිට පවරන්න අපිට කොහෙත්ම අයිතියක් නැහැ. මොකද අපි දන්නවා අපි හැමෝම දැන් ජීවත් වෙන්නේ අර නෝන් අන්නෝන් කියන තත්ත්වයක් උඩ. ඒ කියන්නේ අපි දැන් දන්නවා කොරෝනා කියන මාරාන්තික වෛරසයක් ගැන අපි දන්නවා. ඒත් අපි තවමත් දැනුවත් නැහැ වෛරසයේ සම්පූර්ණ තොරතුරු ගැන. අපි දන්නේ නැහැ මේක තවදුරටත් ව්‍යාප්ත වේද, කවරැල්ලක් විදිහට ආයේ තේවිද, ඒකේ පසුකාලීන ඉෆෙක්ට්ස් ගැන කවුරුත් තාමත් දන්නේ නැහැ. දෙවැනි වගකීම මං හිතන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීම. ඒ කියන්නේ ආරක්ෂිත පුරුදු සහ නීති රීති දිගින් දිගටම තවදුරටත් අනුගමනය කරලා තවත් කෙනෙක්ට එය වැළඳීම නවත්තන එකට වගකීම වගේම වගවීමක් අපිට තියෙනවා කියලා මම හිතන්නේ. සමාජයක් හැටියට, තනි පුද්ගලයෙකු හැටියට අපිට වගකීමක් තියෙනවා මේ අවස්ථාවේ මේක නැත්තටම නැති කරලා දාන්නට උදව් කරන්න. ඉතින් අපේ සහයෝගය අවශ්‍ය මොහොතක් තමයි මේ කියලයි මට හිතෙන්නේ. තුන්වෙනි එක තමයි මම හිතනවා අපේ ආර්ථිකය නගා සිටීමට කැපවිය යුතුයි කියලා. ඒක අපේ තවත් වගකීමක්. මොකද මේ වසංගතයත් එක්කම අපි දැක්ක විශාල වශයෙන් රැකියා අහිමි වුණා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාර බිඳ වැටුණා. ඉතින් මේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට අපේ කැපවීම සහ සහයෝගය ලබා දීම අනිවාර්යම විය යුතු දෙයක්. හතරවෙනි එක චත්ත මං හිතන්නේ අපේ ප්‍රජාව ශක්තිමත් කිරීම සහ එකිනෙකාට සහයෝගය දීම. මොකද කෝවිඩ් වලින් පීඩනයන්ට ලක් වෙච්ච අපේ ගොඩාක් දූ දරුවන් ශ්‍රී ලාංකික අපගේම සහෝදර ශ්‍රී ලාංකික ජනතාව හැකි ආකාරයෙන් තව දුරටත් බලා ගැනීම අපේ වගකීම කියලා මං හිතනවා. මොකද ඒ වගකීම තාමත් අපෙන් ඉවත් වෙලා නැහැ. එහෙම වෙච්ච කෙනෙක්ගේ මානසික මට්ටම ගැන අපි හිතන්න ඕනේ. ඒක නිසා අපිට කොහොමද ඔවුන්ට උදව් කරන්න පුළුවන් කියන එක ගැන අපි තවදුරටත් හිතන්න ඕනේ. මං හිතන්නේ එහෙම හිතනකොට අපි හිතන්න ඕනේ නෑ මට ඒගොල්ලන්ට මූල්‍යම වශයෙන් උදව් කරන්න ඕනේ කියලා. මං හිතන්නේ අපිට සුළු උපකාරයක්, උදාහරණයක් හැටියට දුරකථන ඇමතුමක් දීලා ඔවුන්ගේ සුව දුක් අහන එක, ඔවුන් තනි නොකරන එක, ඔවුන් සමගම මේ අවස්ථාවේ සිටීම ඇත්තටම ඒක ලොකු පිටිවහලක් වෙනවා කියලා මට හිතෙන්නේ. ඒ මගින් මං හිතනවා අපි ප්‍රජාවක් හැටියට නැවත එකවන්ව නැගී සිටීමකට එකතු වෙන්න පුළුවන් කියලා සහ ඒක අපේ වගකීම කියලා.
දැන් අපි සමග සම්බන්ධ වෙනවා ක්වීන්ස්ලන්තයෙන් ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේ වීරවර්ධන මහතා. ඉතින් ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ ආර්ථික වශයෙන් ඔස්ට්‍රේලියාවට මේ නීති රීති දැමීම නිසා සිදු වූ පාඩුව පියවා ගැනීමට රජයේ මේ ආකාරයෙන් නීති රීති ලිහිල් කිරීමත් සමග අපිට ඇති වගකීම සම්බන්ධයෙන්.
කොරෝනා වෛරසය නිසා ආර්ථික අඩු වසා තැබීමෙන් ඔස්ට්‍රේලියානු ආර්ථික තුන පාඩුව සතියකට බිලියන 4ක් එකම අපි දන්නවා. අපි සිටින අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාවරිකන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගොඩක් ශිෂ්‍යෝ ඉන්නවා ශ්‍රී ලංකාවේ. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ පාඩුව අතිශාල විශේෂයෙන් ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයන් ආසියාතික ශිෂ්‍යින් මත ගොඩක් යැපෙනවා. ඔස්ට්‍රේලියාවේ උපකුලපතිවරුන්ගේ සංගමේ කියා සිටියා මේ හානිය මේ කෙළවරි වේ හැකි $14.5 billion. මේක විශාල ප්‍රශ්නයක්. මේ නිසා හැමෝටම මේ කලබලයක් තියෙන ආර්ථික අඩිතු ආපහු යථාර්ථත්වයට ගේන්න. නමුත් අපි දන්නවා ඒකම පරිස්සම් වුණේ නැත්තම් ආපහු තිබිච්ච තත්ත්වයට යන්න පුළුවන්. ඒකම ලෝකෙ පුරා කතාවක් යනවා දෙවෙනි වටයක් එන්න පුළුවන් කියලා මේ වෛරසෙත් පැතිරීමට. දැන් අපි ජූනි පළවෙනිදා වෙනකොට සියලුම ප්‍රාන්ත රාජ්‍යයන් පබ්ස් ඕපන් කරන්න, ස්කූල් විවෘත කරන්න, එකම ගේකට යන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරන්න, මල් ගේකට යන්න පුළුවන් වැඩි ප්‍රමාණය, ඒහා සම්බන්ධව දැනට ක්‍රියාත්මක වන සීමාවන් ලීල් කරන්න උත්සාහ කරන මේ දක්වා අනුගමනය කරා වූ සෞඛ්‍ය සම්පන්න හැසිරීම් දිගටම ගෙනියන්න කියලා. ඒකම ආණ්ඩුව එක්තරා උත්සාහයක් දරනවා. මේකම කියයිතු තමයි මේ කොච්චර ලීල් කළත් බොහෝ අය තාමත් සැකයෙන් තමයි ඉන්න, තාමත් කැමති නෑ, තාමත් කැමති නෑ පරණ විදිහට එකපාරටම ගිහිල්ලා මේ ලැබුණා වූ නිදහස එකපාරට වළඳ ගන්න. ක්‍රමයෙන් තමයි මේ තත්ත්වය යන්නේ. අපි කොහොමද අපේ වකීමක් තියෙන විශාල මේ සෑම ප්‍රාන්ත රාජ්‍යයකම ප්‍රීමියර් කෙනෙක් අවධානය කළ තිබුණා. අමතක කරන්න එපා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කළත් ස්කෝලේ ගියත් ප්‍රිකෝෂනරි ස්ටෙප්ස් ඒ කියන්නේ ගන්න පුළුවන් පරීක්ෂම් වෙන්න පුළුවන් හැමදේම රජයේ ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. ඉතින් මේ මේ අපිට යුතුකමක් තියෙනවා මේ සියල්ල ඉතාමත් පරිස්සමෙන් කරගෙන යන්න.
ඉතින් මේ පසුගිය මාස දෙක තුළ බොහෝ දෙනාට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වෙනස් කර ගැනීමට සිදු වුණා මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා. ඉතින් මෙහිදී අපි සියලු දෙනාට යම්කිසි අවස්ථාවක් ලැබුණා මේ COVID-19 වසංගතයට පෙර ජීවන රටාව පිළිබඳව නැවත හැරි බලන්නට. ඉතින් මේ සම්බන්ධයෙන් යම් වෙනස් අදහසක් ඉදිරිපත් කරනවා දැන් සිඩ්නි නූරින් අහිත් සමග එකතු වෙන කැලුම් ඉනාමලුව මහතා.
ඔව්, ඇත්තටම මේ නිව් සවුත් වේල්ස් අපේ ස්ටේට් එකේ අපේ ප්‍රාන්තේ සෑහෙන හොඳින් රජය ක්‍රියාත්මක වුණා. ඉතින් ඒකත් එක්ක දැන් බොහෝ දුරට ලිහිල් කිරීම් කරගෙන යනවා. ඉතින් සෑහෙන හොඳ තත්ත්වයක තියෙනවා. නමුත් මට හිතෙනවා තවමත් ඩේන්ජර් එක කියන දේ, එහෙම නැත්නම් මේ කොරෝනා වෛරස් එකේ තවමත් ඩේන්ජර් කියන දේ ඇතුලේ තියෙනවා. අලු යට ගිනි කුපුරු තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා අපි ගොඩක් දුරට පරිස්සම් වෙන්න ඕනේ. මෙච්චර මාස දෙකක් තුනක් තිස්සේ අපි අමාරුවෙන් මේ ගානට ගෙනාවු එක සුමානයක් දෙකක් ඇතුළත ලොකු වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ගොඩක් රටවල මගේ සිංගප්පූර් වගේ රටවල ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මේ ළඟදි තිබුණා. ඉතින් මට හිතන විදිහට කට්ටිය පොඩ්ඩක් අර පරණ පුරුදු වලට ඉක්මනින්ම යන ගතියක් තියෙනවා. පාරවල් වල, ෂොපින් සෙන්ටර්ස් වල, එහෙම නැත්නම් පබ්ලික් ප්ලේසස් අපි දුම් පාක්ස් අනම්මන තැන්වල ගොඩාක් අය පමණට වඩා ගැවසෙන ගතියක් තියෙනවා. ඉතින් මේක ආයිත් තව ප්‍රශ්නයක් නොවන විදියට මිනිස්සු හිතනවා නම් ගොඩක් හොඳයි. මොකද මම හිතනවා මේ පහුගිය මාස දෙකේ අපි ගොඩක් හොඳ අත්දැකීම් ටිකක් ලබා ගත්තා මේ සමාජයක් එහෙම නැත්නම් මනුෂ්‍ය ජීවියෝ හැටියට. ඉතින් ඒ ලබාගත් හොඳ අත්දැකීම් වලින් අපිට මං හිතන්නේ ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙද්දි අපි පරණ පුරුදු ආපහු අරගෙන ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන ගතියක් මේ දවස් දෙක තුනේ මට දකින්න තියෙනවා. ඉතින් මේක ඇත්තම තරමක අවාසනාවන්ත ගතියක් කියලා මට හිතෙන්නේ. අපිට පුළුවන් අපිට සුපුරුදු දෙයකින් අපේ කමියුනිටි එක අතරේ යම් කිසි හොඳ පණිවිඩයක් දෙන්න, ඉතින් ඒ තුලින් යම් කිසි පණිවිඩයක් මුළු සමාජයට දෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මොකද මම මේකේ ගොඩක් හොඳ පැති කීපයක්ම දකිනවා. මම මේක ඇත්තම දකින්නේ විශ්වලාගෙන ආපු ආශිර්වාදයක් හැටියට. අපිට ගොඩක් වෙලාවට පවුල ඈත් එක්ක කාලය ගත කරන්න ලැබුණේ බොහොම අඩුවෙන්. පාරට ඔෆිස් එකට ජීවිතේ වැඩි කාලයක්ම ගෙවුණා. ඉතින් දැන් මේ පහුගිය මාස දෙකේ අපිට අපිව අලුත් තැනකට තල්ලු කරලා අපිට කාලයක් දුන්නා පවුල කට්ටියත් එක්ක ජීවත් වෙන්න, ගෙදර වත් ගේ ඇතුළ හොඳින් පිරිසිදු කරන්න, එක්කම අපි මේ අනවශ්‍යයෙන් කරපු වියදම් අපි සැලවන වලට ගිල වේදන් කරනවා, පබ්ස් වලට යනවා, ගොඩාක් ගොඩක් ලොකු ලොකු දේවල් කරන්න දරපු වියදම් අඩු කරන්න අපිට මේ චාන්ස් එකක් දුන්නා. අපිට අමතක වෙච්ච යම් යම් පුරුදු අපිට ආපහු මතක් කරලා දුන්නා මේ 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 කාලය තුළදී. සිට බැක් ඇන් රිෆ්ලෙක්ට් කරනවා කියලා අපි කියන්නේ. එහෙම ඉඳගෙන අපිට අපි ජීවත් වුණාද කියලා අපිට ප්‍රශ්න කරන්න අපිට පුංචි කාලයක් මේ කාලය තුළ ලබා දුන්නා. අපේ හොඳ පරණ පුරුදු මේවා ආපහු අපි ඒවට නැඹුරු වෙච්ච ගතියක් මේ ජීවන රටාව හඩගස්සව ගන්න අලුත් අලුත් දේවල් කරන්න උත්සාහ ගනී කියලා. මොකද දැන් මේකෙන් ඇති වෙච්ච පළපුරුද්දත් එක්ක අපිටත් සමාජයටත් වැඩක් වෙන විදියට අපේ ලයිෆ්ස්ටයිල් අලුත් ලයිෆ්ස්ටයිල් එක හැඩගස්ස ගත්තොත් හොඳයි කියන තැන තමයි මම නම් ඉන්නේ. හැම කෙනෙක්ම කතා කරන්න එකම සමාජ කතිකාවල් ගොඩනගින්න මේකෙන් වෙච්ච හොඳ දේවල් ගැන කතා කරන්න මිනිස්සුන්ව පුරුදු කරගත්තොත් එහෙම මිනිස්සු ලැබුණ පන්නරෙන් අලුත් මිනිස්සු වගේ ජීවත් වෙන්න උත්සාහ ගත්තොත් මම හිතනවා මේ අපි ලෝකයේ ගිය රටාව වෙනස් වෙලා හොඳ තත්ත්වයක් සමාජමය තත්ත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් අපි තියෙන්නේ.
ඉතින් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල මේ කොරෝනා වෛරස් ආසාදන පැතිරීම අඩුවීම නිසා නීති රීති ලිහිල් කිරීමත් සමඟ අපේ ජීවන රටාව වෙනස් කරගන්නේ කෙසේද සහ ඒ සඳහා අපේ ප්‍රජාවේ ඇති වගකීම පිළිබඳවයි මේ වර වෙනුවිද සමාජ මත විමසුම තුළින් අපි කතා බහ කළේ. අපිත් සමග කතා බහට එකතු වුණු වෛද්‍ය සරත් සේනාධීර, ඉනෝ කප්පින්තු චම්පික යටගම, මහාචාර්ය ජේ වීරවර්ධන සහ කැලම් ඉනාමලුව යන මහතුරන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි එහෙමනම් නැවතත් ලැබෙන මාසයේ අවසාන අඟහරුවාදා විනිවිද තුළින් හමු වනතුරු ඔබෙන් සමුගන්නවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.